ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියානු දේශයට පැමිණිලා විවිධ ප්‍රාන්තවල ජීවත් වෙන අපේ අන්තර්ජාතික ශිෂ්‍ය ප්‍රජාව ඉලක්ක කරගනිමින් අපි සිදු කරන සාකච්ඡා මාලාවට තවත් අලුත් මාතෘකාවක් අද දවසේදී අපි එකතු කරගන්න සූදානම්. ඉතින් ඒ අනුව මෙවර අපි අවධානයට ලක් කරන්නේ අන්තර්ජාතික සිසුන් ශ්‍රම සූරාකෑමට ලක්වීම, නියමිත වැටුප් නොගෙවීමට හසුවීම හෝ වැටුප් ගෙවීම පැහැරහැරීම සම්බන්ධව ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව. මොනවද තියෙන නීත්‍යානුකූල තත්ත්ව, ඒ වගේම නීත්‍යානුකූල පිහිට මොනවද අන්තර්ජාතික සිසුන්ට මේ රටේදී? ඉතින් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා මෙල්බන් වාසී අධිනීතීක්ෂ දිස්නි ගල්කොටුව යසමාන මහත්මිය. අයිබෝන් දිස්නි.
අයිබෝන් දිරුක්ෂි.
හොඳයි, අපි හැමෝටම දැනගන්නත් එක්ක පොදු කාරණාවකින් සුපුරුදු ලෙසින් පටන් ගනිමු. දැන් තියෙන වර්තමාන නීති රෙගුලාසි යටතේ අන්තර්ජාතික සිසුවෙකුට ලැබෙන්නට ඕනේ අවම නීත්‍යානුකූල වැටුප මොකක්ද? ඒ වගේම පැයකට ගෙවන දීමනාව කොහොම වෙන්නට ඕනේද මේ නව නීති යටතේ?
ඔදිල් දැන් ඔස්ට්‍රේලියාව තුල පවතින වෘත්තීය සුබසාධන නීතිය ක්‍රියාත්මක වෙන්නේ Fair Work Act 2009 යටතේ. එතකොට මේ යටතේ National Employment Standards කියලා ප්‍රමිතීන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ යටතේ ඔස්ට්‍රේලියාව තුල ජීවත් වෙන ඕනෑම පුද්ගලයෙකුට, ඒ කියන්නේ විදේශිකයෙකු වේවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙකු වේවා, මේ සෑම පුද්ගලයෙකුටම පොදුවේ තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නැෂනල් එම්ප්ලොයිමෙන්ට් ස්ටෑන්ඩර්ඩ්ස් යටතේ දක්වලා තියෙනවා ඔස්ට්‍රේලියාව තුල රැකියාවක් කරන පුද්ගලයෙකුට හිමිවිය යුතු අවම වැටුප් ප්‍රමාණය. ඒ කියන්නේ ඒ අදාළ රැකියා වලට අනුව ඔවුන්ට කොයි විදිහටද ගෙවීම කළ යුත්තේ කියලා. මේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණේ තමයි අවුරුදු 21ට වැඩි ඕනම පුද්ගලයෙකුට හිමිවිය යුතු අවම වැටුපක් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි ඒ වැටුප විය යුත්තේ $20,000-$28,000 අතර ප්‍රමාණයක් කියලා. ඒ වගේම අවුරුදු 21ට අඩු පුද්ගලයන්ටත් ගෙවිය යුතු අවම වැටුප් ප්‍රමාණයනුත් මේ National Employment Standard යටතේ සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට මේ National Employment Standard යටතේ අවුරුදු 21ට වැඩි පුද්ගලයන් සෑම දෙනෙක්ටම අවම වැටුප විදිහට පැයකට $20,000-$28,000 අතර මුදලක් ගෙවිය යුතු බවට සඳහන් වෙනවා. ඒ වගේම අපි ජූනියර් රේට්ස් බැලුවොත් කියන්නේ අවුරුදු 21ට අඩු පුද්ගලයන්ට අවුරුදු 17 පුද්ගලයෙක්ට $9,775, අවුරුදු 18ක පුද්ගලයෙක්ට $11,752, අවුරුදු 19 පුද්ගලයෙක්ට $19,792, අවුරුදු 20 පුද්ගලයෙක්ට $16,748 පැයකට ගෙවිය යුතු අවම වැටුප විදිහට මෙහි සඳහන් කරලා තියෙනවා.
හොඳයි, දැන් ඒ කාරණාව දැනගත්තට පස්සේ බොහොමයක් අපේ අන්තර්ජාතික සිසුන්ට නැගෙන මීළඟ ගැටලුව තමයි TFN එකට, එහෙමත් නැත්නම් tax file number එකට වැඩ කරන එකද වඩා සුදුසු, එසේත් නොමෙතනම් ABN එකට, එසේත් නොමෙතනම් Australian business number එකට වැඩ කරන එකද වඩාත් සුදුසු? මොකද මේ වෙනකොට අන්තර්ජාතික සිසුන් අතර යම් මතයක් ඇති වෙලා තියෙනවා ABN එකට වැඩ කිරීම සිසුන්ට තවදුරටත් වළංගු වෙන්නේ නැහැ කියන කාරණාව. මොකද ABN එකට පසුගිය කාලවක වානෙදී බලපාන ලද සංශෝධිත අලුත් නීතිත් සමග දිස්නි අපිට පුළුවන් ද ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න?
ඔදිල් දැන් මේ TFN එකට වැඩ කරනවා කියන්නේ tax file number එකට වැඩ කරනවා කියන එක. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට, employee කෙනෙක් විදිහට සේවා ස්ථානයක රැකියාවක යෙදෙනවා කියන එක. එතකොට මෙහිදී සේවය සපයන ආයතනයේ සේවකයෙක් විදිහට ඒ සේවය සපයන ආයතනයේ payroll එකේ employee කෙනෙක් විදිහට ඔබ රැකියාවක් කරනවා කියන එක තමයි TFN එකකට වැඩ කරනවා කියන්නේ. ABN එකට වැඩ කරනවා කියන්නේ Australian business number එකක් යටතේ ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් ව්‍යාපාරින්චි කරලා ඒ යටතේ රැකියාවක යෙදෙනවා කියන එක. මම දැන් home affairs එකටත් කතා කරලා මේ තහවුරු කරගත්තා. ඔවුන් පවසන විදිහට TFN එකට හරි ABN එකට හරි වැඩ කරන්න කිසිම මේ තහනමක් නැහැ. ශිෂ්‍යයෙක් කැමති නම් ඔය ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට රැකියාවක යෙදෙන්න පුළුවන්. හැබැයි ඔවුන් සැලකිලිමත් විය යුත්තේ ඔවුන්ට ඔවුන්ගේ වීසා එකේ තියෙන කොන්දේසි වලට අනුව ඔවුන්ට වැඩ කරන්න නීත්‍යානුකූලව ලබා දීලා තියෙන ඒ පැය ගණනේ සීමාව ඉක්මවන්නේ නැතුව වැඩ කරන එක විතරයි. සමහර අවස්ථා තියෙනවා සමහර සිසුන් දැන් අර මේ ඔය අපි උදාහරණයක් විදිහට ගත්තොත් ක්ලීනින් කොන්ට්‍රැක්ට්ස් කරනවා කියන්නේ එතකොට යම් සේවා ස්ථානයක කොන්ත්‍රාත් පදනමක් යටතේ කොන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට එම්ප්ලොයි කෙනෙක් විදිහට නෙමෙයි එම්ප්ලොයර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී නම් ඔවුන් අර ABN නම්බර් එකක් සහ ACN නම්බර් එකක් ඔස්ට්‍රේලියන් company number එකක්. ඒ වගේ අවස්ථාවකදී ඔවුන් වැඩ කරන්නේ තනි පුද්ගලයෙක් විදිහට නෙමෙයි යම් ආයතනයක් විදිහට. එතකොට ඒ විදිහට වැඩ කරනවා නම් ඒකට වෙනම ක්‍රියාපටිපාටියක් තියෙනවා. වෙනම සුදුසුකම් තියෙනවා. ඒකට ඒ සියල්ල සපුරලා තමයි ඔවුන් වැඩ කරන්න ඕන. ඒකට තියෙන නීතිමය රාමුව ඇතුලේ මේ නීතිමය රික්වයර්මන්ට්ස් වලට අනුව. එතකොට මම හිතන්නේ ඔයක තමයි පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් මේ මතභේදයට ලක්ුණේ. මොකද මේ ඔය ඕනම ක්‍රමයකින් ඔස්ට්‍රේලියාව තුළ රැකියාවක නිරත වුණත් ඔවුන් ඔස්ට්‍රේලියන් ටැක්ස්ේෂන් ඔෆිස් එක ATO එකේ ආදායම් බදු නීතියට ඔය සියලු දෙනාම යටත් වෙනවා. එතකොට ඒ ATO එකේ තියෙන මේ රික්වයර්මන්ට්ස් මේගොල්ලෝ අනුගමනය කරන්න ඕන. නිසි වෙලාවට ඔවුන්ගේ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කරලා ඒ තියෙන මේ ක්‍රියාපටිපාටීන් අනුගමනය කරන්න ඕන. ඉතින් එහෙම නොවනකොට තමයි සිසුන්ට එක ප්‍රශ්නවලට මූණ පාන්න සිද්ධ වෙන්නේ.
ඔව් එතනදී දිස්නේ දැන් තවත් කාරණාවක් ඇත්තටම සැකහැර දැනගත්ත තින් වඩාත් සුදුසුයි කියලා මං හිතනවා. දැන් මේ විවිධ සිසුන් විවිධ අවස්ථාවලදී මේ මහට ඉදිරිපත් කරන ප්‍රශ්න තමයි මම මේ උදාහරණ විදිහට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. මේ වගේ එක උදාහරණයක් දැන් ඔබ කලිනුත් සඳහන් කිරීමක් කළානේ කොන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට සේවය කරන්න පුළුවන් යම් කිසි හාම්පුතිකු හෝ සේවා ස්ථානයක් යටතේ ABN නම්බර් එකට කියලා. එතකොට ඔබ ඊටත් පස්සේ සඳහන් කළා මේ ACN ඔස්ට්‍රේලියන් කම්පනි නම්බර් එකක් යටතේත් සේවය කරන්න සිසුන්ට අවස්ථාවක් ලැබෙනවා. එතනදී සැලකන්නේ සේවා ස්ථානයක් විදිහට මිසක් මේ එක පුද්ගලෙක් විදිහට නෙමෙයි කියලා. දැන් මේ ACN එකක් වගේ එකක් එහෙම නැත්නම් ABN එකක් වගේ එකක් මේන්ටේන් කරද්දී සැලකිය යුතු මේ නීතිමය තත්ත්ව මොනවාද? මොන වගේ රික්වයර්මන්ට්ස් වලටද මොන වගේ නීත්‍යානුකූල පිළිවෙත් වලටද ඒගොල්ලෝ යටත් වෙන්නට ඕනේ?
ඔව්. දැන් ACN එකක් ඔස්ට්‍රේලියන් කම්පැනි නම්බර් එකක් යටතේ වැඩ කරනවා කියන්නේ ඔස්ට්‍රේලියාව තුල කම්පැනි එකක් ඔබ රෙජිස්ටර් කරන්න ඕන. එතකොට කම්පැනි එකක් රෙජිස්ටර් කරනවා නම් ඔබ විදේශිකයෙක් නම් ඒ කම්පැනි එකේ ඔබට පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕන. ඔස්ට්‍රේලියන් ජාතිකයෙක් එක තියෙන හරි ඔව් එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් මේ පර්මනන්ට් රෙසිඩෙන්සි තියෙන කෙනෙක්. ACN එකක් රෙජිස්ටර් කරනවා කියන්නේ ඒ සමගම ඔබට ABN එකකුත් ලැබෙනවා. මේක දැන් එතකොට මේ කම්පැනි එකක් වෙනවනේ. එතකොට දැන් ඒක පවත්වාගෙන යනකොට යන්න නම් ඔබට ලේබර් ලයිසන් එකක් ගන්න වෙනවා සහ ඉන්ඩෙමිටි ඉන්ෂුරන්ස් එකක් ගන්න වෙනවා. ඒ වගේම වර්ක් කවර් එකක් ගන්න වෙනවා සහ පබ්ලික් ලයබිලිටි ඉන්ෂුරන්ස් එකක්. දැන් ඔන්න ඔය කියන රික්වයර්මන්ට්ස් සුත් ඔබ මේ සපුරලා තියෙන්න ඕන. එහෙම නැතුව ඔබට ACN එකක් විදිහට ඔස්ට්‍රේලියාව තුල නීත්‍යානුකූලව වැඩ කරන්න බැරි වෙනවා.
දැන් එතකොට මේ දැන් සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා විදිහට සමහරු ප්‍රධාන සේවා ස්ථානයකින් හෝ හාම්පුතිකුගෙන් කොන්ට්‍රැක්ට්ස් අරගෙන එතකොට තමන්ගේ දන්න යහළු මිත්‍රයින් හෝ තවත් සිසුන් දම්මලා වැඩ කරනවා. එතකොට එයා මේ සැලකෙන්නේ කොන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට, සබ් කොන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට. එතකොට දැන් ඒ කෙනාට ABN එකක්ද පාවිච්චි කරන්න ඕනේ ACN එකක්ද?
ඒ වගේ අවස්ථාවලදී තමයි ඔවුන් ACN එකක් යටතේ මෙලියා පදිංචි කරපු ආයතනයක් විදිහට වැඩ කළ යුත්තේ. මොකද ප්‍රධාන ආයතනයකින් සබ් කොන්ට්‍රැක්ට් ගන්නවා නම් ඔබට තනි පුද්ගලයෙක් විදිහට සබ් කොන්ට්‍රැක්ට් ගන්න බෑ. ඔබත් ලියාපදිංචි ආයතනයක් විදිහට තමයි සබ් කොන්ට්‍රැක්ට් ගන්න ඕන. එතකොට ඔබට අනිවාර්යයෙන්ම ACN එකක් තියෙන්න ඕන. ACN එකක් ගන්නවා නම් ඒ හා සමගම නීත්‍යානුකූලව ඔබ අනුගමනය කළ යුතු ඒ රිකුවර්මන්ට්ස් ඔබ අනුගමනය කරන්න ඕන. එතකොට අර මම කලින් කිව්වා වගේ පබ්ලික් ලයබිලිටි ඉන්ෂුරන්ස් එකක්, ඉන්ඩෙමනිටි ඉන්ෂුරන්ස් එකක්, කව එකක්, ලේබල් ලයිසන් එකක්, මේ සියල්ලත් ලබාගෙන තියෙන්න ඕන.
හොඳයි, දැන් අපි මේ කතා බහ කරන ඇතැම් කාරණා ශිෂ්‍යයින්ට කෙලින්ම ගැලපෙන්නේ නැති වුණත් ඇතැම් වෙලාවට ශිෂ්‍ය වීසා යටතේ මෙහි ඇවිල්ලා ඉන්න පිරිස් වලට තියෙන විවිධ ප්‍රශ්න විවිධයි. සමහර අය ශිෂ්‍ය වීසා යටතේ ඇවිල්ලා අධ්‍යාපන කටයුතු කරනවා, සැමියා හෝ බිරිඳ, තමන්ගේ සහකරුවා හෝ සහකාරිය වෙන රැකියාවක නිරත වෙනවා. ඉතින් ඒ වගේ අයට ඔය ABN ACN කියන කාරණාව වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද බොහොමයක් අපේ ශ්‍රී ලාංකික සමාජයේත් අපි දකිනවා ඉගෙන ගන්න කෙනා වෙනම ඉන්නවා, සහකරුවා හෝ සහකාරිය අර සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා විදිහට කොන්ත්‍රාත්තු අරගෙන එම කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයා විදිහට තමන්ගේ යටතේ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සේවය යොදවනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ කාරණා ඔවුන්ටත් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. දැන් දිස්නි ඊළඟ කාරණාව තමයි ශිෂ්‍යයන්ට මතුවෙන මේ අවර්ලි රේට්ස්, පැකට් ගෙවන ගාණ. මේවා හරියට ගෙවන්නේ නැත්නම් මේ අන්තර්ජාතික සිසුන්ට මොකද්ද කරන්න පුළුවන් කියන කාරණාව. ඇත්තටම අපි කැමති ඒ පිළිබඳව ඊළඟට කරුණු දැනගන්න ඔබෙන්.
ඔව්, මම අර කලින් කිව්වා වගේ දෙල් තමන්ට ලැබිය යුතු අවම වැටුප ගැන තමන් දැනුවත් වෙන්න ඕන. ඒ ගැන ඔබට යම් කිසි සැකයක් තියෙනවා නම් ඔබට පුළුවන් Fair Works Ombudsman වෙබ්සයිට් එකට ගිහිල්ලා, හරි නැත්නම් Fair Work Ombudsman Helpline එකට කතා කරලා ඔබට ලැබිය යුතු අවම වැටුප මොකක්ද කියන එක ගැන නිසි අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඒ වගේම ඕනම මේ සිසුවෙක් දැනුවත් වෙන්න ඕන ඔබ යම් කිසි සේවා ගිවිසුමකට එළඹෙනකොට එහි ඔබට ලැබිය යුතු අවම වැටුප හරියටම සඳහන් වෙලා තියෙනවද කියන එක. එහෙම නැත්නම් ඔබ සේවා ස්ථානයත් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න ඕන. ඉතින් මේ විදිහට යම් කියන්නේ ඔබට ලැබිය යුතු නිසි වැටුප ඔබට ගෙවන්නේ නැත්නම් ඔබට පුළුවන් මේ Fair Work Commission එකට හරි Fair Work Ombudsman එකට හරි පැමිණිලි කරන්න. ඔබට ඔබට ලැබිය යුතු අවම වැටුප ගැන නිසි අවබෝධයක් ලබා ගන්න ඕන නම් ඔබට Fair Work Ombudsman Helpline එකට කතා කරන්න පුළුවන්. අංකය 13394. එහෙම නැත්නම් වෙබ්සයිට් එකට මේ ලොගින් වෙන්න පුළුවන්. වෙබ්සයිට් ඇඩ්‍රස් එක www.fairwork.gov.au කියන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු ඔබට දැනගන්න පුළුවන්.
හොඳයි, දැන් අපි අද දවසේදී සාකච්ඡා කරමින් සිටින්නේ අන්තර්ජාතික සිසුන් ශ්‍රම සූරාකෑමට ලක්වීම සහ නියමිත වැටුප් නොගැවීම හෝ වැටුප් ගෙවීම පැහැරහැරීම සම්බන්ධ ගැටලුවලට මැදිහත් වීම සහ ඒ සම්බන්ධව ඕනට ගත හැකි නීතිමය පිළිසරණ සහ ඔවුන් දැනගත යුතු නීතිමය කාරණා කෙසේද කියලා. ඉතින් ප්‍රායෝගික තත්ත්ව පිළිබඳව සලකා බලද්දී අපි මේ සාකච්ඡා කරන නීතිමය කාරණා ඒ ආකාරයෙන්ම ඔබට ප්‍රයෝජනෙට ගන්නට නොහැකි වෙන අවස්ථා තියෙනට පුළුවන්. ඒවා එක එක්කෙනාගේ තීන්දුව තීරණ මත තමයි රඳා පවතින්නේ. නමුත් ඒ පිළිබඳව දැනුවත් වූ සිටීම වැදගත් නිසා තමයි SBS සිංහල සේවයේ මේ සාකච්ඡා මාලාව ඔබ වෙත අරගෙන ඉන්නේ. අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා සිටින ඒ පිළිබඳව කතා බහ කරන්න මෙල්බන් නුවර අධිනීතිඥ දිස්නි ගල්කුටුව යසමාන මහත්මිය. දැන් අපි ඊළඟට කතා බහ කරමු දිස්නි. දැන් මේ ආකාරයෙන් අන්තර්ජාතික ශිෂ්‍යයෙකු හදිසියෙම සේවය නිවත් කරන්නට හාම්පුතෙක් හෝ සේවා ආයතනයක් තීරණය කළොත් එහෙම ශිෂ්‍යයාගෙන් එතෙක් සිදු වුණු සේවය වෙනුවෙන් ලැබිය යුතු මුදල සම්බන්ධව මේ ආයතනය හෝ හාම්පුතා පිළිපදින්නට ඕන නීති මොනවාද?
ඔව් දිල්, කොහොමත් මේ ඔස්ට්‍රේලියානු නීතිය යටතේ Fair Work Act එක යටතේ සඳහන් කරලා තියෙනවා ඕනම සේවකයෙක්ට ඔහු අවසානයට වැඩ කරපු දිනයත් එක්ක ඔහුට ලැබිය යුතු සියලුම ගෙවීම් වලට ඔහුට අයිතිය තියෙනවා සහ ඔහුගේ හාම්පුතා ඒ සියලුම ගෙවීම් කිරීමට බැඳී සිටිනවා කියලා. ඉතින් එහෙම සේවයෙන් ඉවත් කරත් සේවයෙන් ඉවත් කරනකම් සේවයේ යෙදී සිටි අවසාන දිනයතෙක් සෑම ගෙවීමක්ම සේවා ස්ථානය හරි ඒ හාම්පුතා හරි කළ යුතුයි.
දැන් ප්‍රායෝගිකව බලහම ඔහොම වෙන්න ඇති අවස්ථාවක් තියෙනවනේ දිස්නි. එතකොට ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් එකතු කරගන්නට ඕනේ සාක්ෂි මොනවද? මේ සම්බන්ධයෙන් යම් කිසි පැමිණිල්ලක් කරන්නට ඕනට අවශ්‍යතාවක් තියෙනවනේ.
සමහර අවස්ථාවලදී විතරයි ක්ෂණිකවම ඒ සේවකයා සේවයෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෑම සේවාස්ථානයක්ම බැඳී සිටිනවා යම් කිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලම සේවයෙන් ඉවත් කරනවා නම් ඒ පිළිබඳව සේවකයා දැනුවත් කරන්න ඕන, සහ ඒකට සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම සේවකයාටත් අවස්ථාවක් දෙනවා ඔහුට ඔහුගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳව අයින් කරන්න අදහස් කරනවා කියලා සේවකයාව දැනුවත් කරලා ඔහුට ඒ පිළිබඳව කරුණු විමසීමට අවස්ථාව දෙනකොට ඔහුට තනියම නෙමෙයි තව සපෝට් පර්සන් කෙනෙකුත් ඒ අවස්ථාවට රැගෙන යාමටත් අවස්ථාව දෙන්න ඕන. එතකොට මොකක්ද හේතුව? ඔහු අන්ඩර් පර්ෆෝමන්ස්, පුවර් පර්ෆෝමන්ස්, ඒ කියන්නේ කාර්යක්ෂම මන්දිද. එහෙමනම් සේවකයාට පර්ෆෝමන්ස් ප්ලෑන් එකක් නැත්තම් පර්ෆෝමන්ස් මැනේජ්මන්ට් එකකට යොමු කරන්න ඕන. ඉතල එකට කාලය දෙන්න ඕන. ඒ කාලය තුළ සේවකයාට හරියට කාර්යක්ෂමක වැඩ කරන්න හැකියාවක් නැහැ කියලා තහවුරු වුණාට පස්සේ තමයි සේවයෙන් අයින් කරන්න පුළුවන්. එතකොට දැන් මේ ඔගේ ඔක්කොගම රෙකෝඩ්ස් තියෙනවානේ, සේවකයාව දැනුවත් කරපු ඊමේල්ස් තියෙනවා, ඒ වගේම සේවකයාට ගෙවීම් කරන මනි ට්‍රාන්සැක්ෂන්ස් හරි පේ ස්ලිප්ස් හරි දැන් ඔය ඉන්න ඔය කියන දේවල් මේ සේවකයා එකතු කරගන්න ඕන. එකලා කොයි දවසේ ඉඳලා කොයි දවස වෙනකන්ද පඩිය ගෙවල නැත්තේ කියන ඒ රෙකෝඩ්ස් සුත් එකතු කරගන්න ඕන. ඒ ඔක්කොම දත්ත එකතු කරගෙන පළමුව ඒ යම් ආයතනයක මොන හරි වර්ක් යූනියන් එකක් තියෙනවා නම් ඒ යූනියන් එකට, එහෙම නැත්නම් HR මැනේජර්ට ඒගොල්ලොන් ඉස්සලම පැමිණිලි කරලා ඒකනොත් කිසි සහනයක් ලැබුණේ නැත්නම් ඊට පස්සේ ෆෙයර් වර්ක් කමිෂන් එකට හරි ෆෙයර් වර්ක් ඔම්බුඩ්ස්මන්ට හරි පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම දෙල් තවත් මේ වැදගත් කාරණයක් තියෙනවා මේ වෙලාවේදී මේ සඳහන් කරන්න ඕන. දැන් සේවකයෙක් සේවයෙන් ඉවත් කරනවා නම් එතකොට අර මම අර කලින් සඳහන් කරපු නැෂනල් එම්ප්ලොයිමන්ට් ස්ටෑන්ඩර්ඩ් යටතේ ඒ සේවකයා සේවයේ නිරත වුණ කාලය අනුව තමයි සේවකයෙක් සේවයෙන් ඉවත් කරනවාද කියන එක නෝටිස් කරනවා. නෝටිස් කරන්න ඕන කොච්චර කාලයකට කලින්ද කියන එක තීරණය වෙන්නේ. ඒ සේවකයා අවුරුද්දකට හෝ අවුරුද්දකට අඩු කාලයක් නම් එතන ඒ සේවාස්ථානයේ සේවය කළේ, එහෙමනම් සේවයෙන් ඉවත් කිරීමට අදහස් කරගෙන ඉන්නවා කියන ඒ නිවේදනය සුමානකට කලින් කරන්න ඕන. අවුරුද්දක් හෝ අවුරුදු තුන අතර කාලයක් සේවයේ යෙදලා තිනවන එහෙනම් ඒ නෝටිස් එක සුමාන දෙකකට කලින් කරන්න ඕන. අවුරුදු තුනත් පහත් අතර නම් සුමාන තුනකට කලින් ඒ නෝටිස් එක කරන්න ඕන. අවුරුදු පහකට වැඩි නම් සුමාන හතරකට කලින් නෝටිස් කරන්න ඕන. එහෙම කරලා නැතුව හදිසියේ සේවයෙන් නිරපනවා නම් එසේ සේවයෙන් ඉවත් කරපු දවසේ ඉඳලා දින 21ක් ඇතුළත ෆෙයර් වර්ක් ඔම්බුඩ්ස්මන් වරයට හරි ෆෙයර් වර්ක් කමිෂන් එකට හරි පැමිණිල්ල ඉදිරිපත් කරන්න. ෆෙයර් වර්ක් කමිෂන් වෙබ්සයිට් එකේ මේ වෙබ් ඇඩ්‍රස් එක www.fwc.gov.au. ඒ වගේම ෆෙයර් වර්ක් ඔම්බුඩ්ස්මන් වෙබ් ඇඩ්‍රස් එක fairworkombudsman.gov.au. ස්ටුඩන්ට්ස්ලා දැනුවත් වෙන්න ඕන මේ දැන් මේ විදිහට මේ ෆෙයර් වර්ක් ඔම්බුඩ්ස්මන්ගේ හරි ෆෙයර් වර්ක් කමිෂන් එකේ හරි සහාය ලබන්න පුළුවන් අසාධාරණ විදිහට සේවයෙන් ඉවත් කරොත් විතරයි. එහෙම නැතුව සීරියස් මිස්කන්ඩක්ට් කියන කැටගරි එකට වැටෙන විදිහ, ඒ කියන්නේ යම් සේවාස්ථානයක යම් පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහේ හැසිරීමක්, එහෙම නැත්නම් සේවාස්ථානයේ කීර්ති නාමයට හරි ආදායමට දැඩි අලාභයක් සිදුවෙන විදිහේ හැසිරීමක්, එහෙමත් නැත්නම් සොරකම, වංචාව හෝ පහර දීමක්, එහෙම නැත්නම් තමාට නියමිත නීති අනුකූල රාජකාරී ඉටු කිරීමට ප්‍රතික්ෂේප කරපු වෙලාවකදී, මේ වගේ වෙලාවකදී සේවාස්ථානයට හරි ස්වාමියාට පුළුවන්කම තියෙනවා ඕනම සේවකයෙක් ඒ ක්ෂණයෙන් සේවයෙන් අස්කරලා දාන්න.
දිස්නි, ඒ වගේම දැන් තව ප්‍රශ්නයක් තියෙනවා අපේ අන්තර්ජාතික සිසුන් මුහුණ දෙන මේ සේවාස්ථානවලදී. ඇතැම් වෙලාවට සේවාස්ථානවලදී යම් උපකරණවලට හානියක් සිදු වුණොතින් එසේත් නොමෙතනම් තමන්ගේ අත්වැරදීමක් හින්දා යම් කිසිවූ පාඩුවක් සිදු වුණා නම් එම ආයතනයට එසේත් නොමෙතනම් තමන්ව පමණ ඉක්මවා වැඩෙහි යොදවනවා කියලා ඒ ශිෂ්‍යයාට තේරුණා නම් ඒ වෙනුවෙන් ඔවුන්ට ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග හෝ ඔවුන් දත යුතු නීති තියෙනවද?
ඔවුද දැන් ඔස්ට්‍රේලියන් නීතියට යටතේ නම් නීති විරෝධී ලෙස යම් සේවකයෙකුගේ වැටුපක් අඩු කරනවා නම් එහෙනම් මේ සේවකයාට පුළුවන් ඔහුට ඒ විරුද්ධව මේ පැමිණිලි කරලා $12,000 පමණ දක්වා දඩයකට යටත් කරන්නත් මේ සේවකයෙක්ට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සාධාරණ හේතුවක් මත, ඒ කියන්නේ සේවකයාගේ පර්ෆෝමන්ස් මත හරි සාධාරණීකරණය කළ හැකි මේ හේතුවක් මත සේවා ස්ථානයකට සමහර වෙලාවට පුළුවන්කම තියෙනවා මේ වැටුපඩු කරන්න. මොකද ඒ බව අර ෆෙයා වර්ක් ඇක්ට් ටිකට් සඳහන් වෙනවා. ඒ කියන්නේ ෆෙයා වර්ක් ඇක්ට් එකේ සෙක්ෂන් 324 වෙන වගන්තියේ තියෙනවා සේවා ස්ථානයක, ඒ කියන්නේ මේ මේ අවස්ථාවන් යටතේ මොනවා හරි සේවා ස්ථානයට යම් ලාභයක් වුණොත් ඒ වගේ අවස්ථාවකදී ඒක වැටුපෙන් අඩු කරගන්නවා කියලා කලින් ලිඛිතව සඳහන් කරලා මේ වැටුප අඩු කරගන්න පුළුවන්කම තියෙනවා.
ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ යම් කිසි මේ අන්තර්ජාතික ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් සේවයට බඳවා ගන්නකොට ඔවුන්ගේ කොන්ට්‍රැක්ට් එකේ එහෙම එකක් තිබුණා නම් එම සේවා ස්ථානයට ඒක කරන්න පුළුවන් කියන එකනේ.
ඔව්. සේවකයා කලින් දැනුවත් කරලා තිබ්බොත් එහෙම ඒ වගේ අවස්ථාවකදී පුළුවන් සේවා ස්ථානයට ඒ වැටුප අඩු කරගන්න. ඒ වගේම තමයි බිල් දැන් වැටුපෙන් අඩු කරගන්නවා නම් ඒකත් එක් සීමාවකට තමයි කරන්න පුළුවන්. එහෙම වුණොත් ඒ පුද්ගලයාගේ මිනිමම් වේජ් රේට් එකට වඩා වැඩි නොවන විදිහට සේවකයාගෙන් ලාභය මේ ලබා ගන්න පුළුවන්. අපි මේ මිනිමම් වේජ් රේට් එක කැල්කියුලේට් කරන්නේ පැයකට ලැබෙන වැටුප සතියකට හරි සති දෙකට වැඩ කරන ඒ පැය ගණන පැය ගණනින් වැඩි කරපුවම තමයි මේ මිනිමම් වේජ් රේට් එක අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ.
දැන් යම්කිසි අන්තර්ජාතික ශිෂ්‍යයෙකුට හිතෙන්න පුළුවන් තමාව මේ තමන්ට පෑකට ගෙවෙන මුදලට වඩා වැඩි ප්‍රමාණයකින් තමන්ගෙන් වැඩ ගන්නවා කියලා. තමන්ව පමණට වඩා සේවයේ යොදවනවා කියලා. ඒ වගේම තවත් කෙනෙකුට හිතෙන්නට පුළුවන් තමන් වැඩ කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමන්ට පෑකට ගෙවීම කරන්න කියලා. මේ වගේ තත්ත්ව පිළිබඳව තියෙන නීතිමය සඳහන් කිරීම මොනවද ඔය ෆෙයා වර්ක් ඇක්ට් එකේ?
ඔව් දිල්, දැන් යම් පුද්ගලෙක්ට හිතෙනවා නම් තමන්ට ලැබිය යුතු පඩියට වඩා අඩුවෙන් තමයි ගෙවලා තියෙන්නේ කියලා. එහෙමනම් ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන ඔබේ සේවා ගිවිසුමේ කොන්දේසි මොනවද කියලා ආපහු කියවලා බලන්න ඕන. මොකද ඒක තමයි හරියටම සඳහන් වෙන්නේ පැයකට කොච්චරක් ගෙවනවාද කියලා හරියටම සඳහන් වෙන්නේ. සේවා ගිවිසුම කියවලා බලලා තහවුරු කරගත්තට පස්සේ තමන්ට ගෙවලා තියෙන්නේ මේ අඩුවෙන් කියලා. එතකොට ඔබට පුළුවන් ෆෙයා වර්ක් මේ ඔම්බුඩ්ස්මන් වරයාට 13394 කියන දුරකථනයෙන් මේ අමතලා මේ එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා කම්ප්ලේන් එකක් කරන්න. එහෙම දැන් ඔබට තහවුරු කරගත්තට පස්සේ ඔබට ගෙවීම කරලා තියෙන අඩුවෙන් කියලා ගොඩක් වෙලාවට පළවෙනි පියවර විදිහට ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවන්න පුළුවන් ඔබගේ සේවා ස්ථානයට. එහෙම ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවලා ඔබට සහනයක් ලැබුණේ නැත්නම් එතකොට පුළුවන් ඔබට ෆෙයා වර්ක් ඔම්බුඩ්ස්මන් වරයාට යමිතම් ඉල්ලක් කරන්න. බොහෝ වෙලාවට මේ ඔම්බුඩ්ස්මන් වරයාට පැමිණිලි කරපුවාම ඔහු කරන්නේ වර්ක් ප්ලේස් ඉන්ස්පෙක්ට් කියලා කෙනෙකු පත් කරනවා. පත් කරලා ඔබගේ පැමිණිල්ල ඒගොල්ලෝ විමර්ශනය කරනවා. පළවෙනියෙන්ම ඒගොල්ලෝ ඔබට යෝජනා කරනවා මේක මේ සමතයකට පැමිණෙන්න පුළුවන් කියලා ඔබයි ඔබේ සේවාදායකයයි. ඉතින් එහෙම මීඩියේෂන් එකක් කරගන්නත් බැරි වුණොත් ඔබට පුළුවන් ඔබගේ හිඟ වැටුප කොච්චරක්ද කියලා ගණනය කරලා ෆෙඩරල් සර්කිට් කෝට් එකට ස්මෝල් ක්ලේම් නඩුකරයක් පවරන්න පුළුවන්. හිඟ මුදල් වල ප්‍රමාණය වටිනාකම $20,000 වඩා අඩුයි නම් ඒ වගේ අවස්ථාවලදී ඔබට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ සිවිල් අංශයේ නඩුකරයක් පැවරීමටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේ මුදල් නොයව අර සීමාව ඉක්මවා වැඩි යොදවනවා නම් ඕනම ශිෂ්‍යෙක් දැන් දන්නවනේ තමන්ට වැඩ කළ හැකි අවම පැය ගණන. ඉතින් ඒ පිළිබඳව සේවා ස්ථානය දැනුවත් කරන්න ඕන. ඔබට නියමිත පැය ගණනට වඩා වැඩ කරනවා කියන්නේ ඔබගේ වීසා කොන්දේසි උල්ලංඝනය කරනවා කියන එක. ඒ වගේම වැඩ කරන ස්ථානයේදී තමන්ට දැරිය නොහැකි විදිහ වැඩ පවරනවා නම් ඒ කියන්නේ ඒ දීලා තියෙන සීමාව දීලා තියෙන කාල සීමාවය තුළ නිම කිරීමට බැරි තරමෙන් වැඩි ප්‍රමාණයක් වැඩ ඔබට ඕන් පවරනවා නම් ඒක ඔබගේ ශරීර සෞඛ්‍යයට හෙල්ත් කන්ඩිෂන් එකට හොඳ නැහැ. ඉතින් ඒ පිළිබඳව ඔබ ඔබේ සේවා ආයතනය දැනුවත් කරන්න ඕන. සේවා ස්ථානයෙන් ඔබට කිසිම සහනයක් ලැබෙන්නේ නැත්නම් මං කීප වතාවක්ම කිව්වා වගේ මේ ෆෙයර් වර්ක් ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිලි කරන්න පුළුවන්.
හොඳයි, එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡා කළේ අන්තර්ජාතික සිසුන්ට වැදගත් වන තවත් කාරණාවක් පිළිබඳව. සිසුන් ශ්‍රම සූරාකෑමට ලක්වීම, නියමිත වැටුප් නොගවීම හෝ වැටුප් ගෙවීම පැහැරහැරීමට මුහුණ දෙන්නට සිදුවනොතින් ඔවුන් දැන සිටිය යුතු නීතිමය කාරණා සහ ගත හැකි පියවර සම්බන්ධව මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිරවද්‍යතාවයෙන් යුතු කරුණු අපිට ඉදිරිපත් කිරීමට සම්බන්ධ වුණේ මෙල්බන් නුවර අධිනීතික්ෂ දිස්නි ගල්කුටුව යසමාන මහත්මිය. දිස්නි, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සම්පූර්ණ තොරතුරු අරගෙන ආවට. බොහොම ස්තුතියි. අපි නැවතත් මෙවැනි වූ සාකච්ඡා වාරයකින් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රක්ෂේ.
ඒ වගේම අපි ඔබට මතක් කර සිටින්නට ඕනේ, අපි මීට කලින් සාකච්ඡා කළ අන්තර්ජාතික සිසුන්ට වැදගත් වන සේවා අයිතීන් වර්ක් රයිට්ස් පිළිබඳව එය මේ වෙනකොට අපගේ වෙබ් අඩවියට ඇතුළත් වෙලා තියෙන්නේ. www.sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න කාලීන කියන අංශය යටතේ පැරණි විශේෂාංගවලට ඔබට සවන් දෙන්නට පුළුවන්. ඉතින් ඒ විශේෂාංගයත් ඔබට මගහැරුණා නම් නැවතත් එයට සවන් දීලා වර්ක් රයිට්ස් සම්බන්ධව වන නීති ප්‍රකාර තත්ත්ව පිළිබඳවත් ඔබට දැනුවත් වීමේ හැකියාව තියෙන වග අපි මෙහිදී යලිත් වතාවක් මතක් කර සිටිනවා. නැවතත් මෙවැනි වූ සාකච්ඡාවකින් හමුවෙමු.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.